హరి ములాసనాథ్ గారు మంత్రి ఎత్తుమని ములాసనే కియపు ఏక తమ కథా కరండి గారు మూలాసనాడు మంత్రిత్వమని స్తుతివంత వేణు మీ అవస్థ లబాదీమ పిలిబందవ కోమునత్ అలు జనాధిపతివరేక్ పత్వెలా అలు తగమతివరేక్ సహ ఆండువక్ పత్వెలా ఔన్ గే రటహదన దక్మ ఇదిరిపత్ కల తీన వెలావే విపక్ష ఇందగెన ఏ సంబంధయెన్ అపే అదహస్ ప్రమాణయక్ మే సభావట ఎకతు కరంట కెమతి అపి దకల తీనవా మీట కల్నుత్ అలు జనాధిపతివరు అలు తగమతివరు అలు తాండు పత్వునట పాస్సే జనతావ తుల బలాపొరొత్తు దల్వన ప్రతిపత్తి ప్రకాశయాన్ రటహదన దక్మాలి ఇదిరిపత్ కల తిబెన అద జానక వక్కుమర రాజ్యమతుమా ఇతామ బలాపొరొత్తు సహగతవ కరణ లద ప్రకాశయాన్ అవురుదు పహకడ పాస్సేత్ ఏ విధిహటమ ఎతుమట దకిన్న లబేయి కియలా మం బలాపొరొత్తు వేనో మొకద ఒయ ఒయ బలాపొరొత్తు హెమదామ అలుత్ ఆండువక్ ఆరంభేది అపి దకల తిబెన నిసా కొహమునత్ గరు మూలాసనడు మంత్రితుమని పహుగే జనాధిపతి వర్ణేది లక్ష హట్నమయక్ జనతావ గోటాబే రాజపక్ష మహతా అతులే కండాయమ కరే విశ్వాసే పలకల్ల తిబెన ఓన్గే ఆండువట అంత దిన 50 గత వేళ తిబెన నిసా జయగ్రాహి దిన 50 అంత పహు కరగెన యాన్న హబై దెన్ మే ప్రతిపత్తి ప్రకాశ్య దిహా బాలనకొట ఏ మతివర్ణ వేదికావే తీర్ణాత్మకో సదహన్ కరపు దేవాల్ పిలిబందవ ఏ ఆండు స్థావరే పెహదిల ప్రకాశర్ పత్తులా నే విశేషేన్మ ఏ మతివర్ణ వేదికావేది సదహన్ కరపు దేయక్ తమై మే కలిన్ ప్రవతి ఎక్సత్ జాతిక పక్ష ఆండువ వికునపు దేవాల్ యలి పవరా గన్నవాయ్ కియనేక హమ్మంతర వరాయ అతులు మేరటే ఆర్థిక మర్మస్థాన వికునన్నట పహుగి ఎక్సత్ జాతిక పక్ష ఆండువ కటయుతు కల ఏ యలి పవరా గనీమట కటయుతు కరణవాయ్ కియనేక ఓన్గే తద్ద బల మతివర్ణ పొరందువక్ మట మతకాయి ఇక వెలావక మతివర్ణ కలిన్ మహేంద్ర రాజపక్ష మహాత్మ్య సదహన్ కరణవా లంకాండుయం వికునన దేవాల్ గన్న ఎపా అపి బలయట ఆగమన్ వికునూ సియల్ ఆపసు గన్నవా వికునూ సియల్ ఆపసు గన్నవా మేక అపెత్ బలాపొరొత్తువ హమ్మంతర వరా వికునన వెలావే జనతా విముక్తి పెరుమున హటిట అపి ఏ ప్రదేశ జనతావత్ ఎక్ ఎకతు వేలా దంత ఉద్ఘోషణయక్ కరా ఏ వగే మట మతకాయి నామన్ రాజపక్ష మంత్రితుమాల ఎహమత్ ఏ హంబంతుర వరాయ వికినీమట ఎరహి ఉద్ఘోషణ కలా దంగ్ ఏ ఏ వికినీమట ఎరహి వెచ్చ పార్శ్వయక్ బలేట పత్తులా తీన వెలావి అపి ఇల్లన్న కమతి వహామ కియపు ఆకారేట ఏ వరాయ జాతిక సంపదక్ బాడు పత్ కరంట కియల కొమబడుతుమాడు ఇదిరి పత్ కరనా మే వెలావిది గోడాబే రాజపక్ష జనాధిపతి వరయ చందెన్ పస్సే గేవు పలవెని విదేశ సంచారి ఎత్తుకుని ఇండియావట ఇండియావట గీ లెతుమా కియనవా హంబంతుర వరాయ వికినీమ అత్వరద్ద ప్రెసిడెంట్ రాజపక్సేస్ లీసింగ్ హంబంతుర పోర్ట్ వాస్ అ మిస్టేక్ ద జనాధిపతి తుమా ఏక అత్వరద్ద ఖటియట పిలి అరగిన తిబెనవా నం మే హంబంతుర వరాయ వికినీమ ఎరహి వెచ్చ పార్శవయ దంగ ఆండు బలే హొబవనవా నం విపక్షేందల అపి కియనవా నం దం వహామ మే వరాయ పవరాగిన ఏ రట ఆర్థిక దాయక్ కరగన్నడు కేలా అపి ఇతను ఆయన ఒబతుమాల ఏ సంబంధం తమంగ ఇస్తావరయ మే వెలా ప్రకాశర పత్ కరావి కేలా ముకద సామాన్యం ఓ దినసీయ పెన్నడ పస్సే ఆండువక్ ముఖక్వత్ కొరాయి కేలా విశ్వాస కరండ బే ఎనిసా మే దిన 50 కు విదర గత వేళా తీన వెలావే ఏ ఆ ఏ కియపు ఆకారయట ఏ వరాయ పౌరాగ్యనిం సదహ వెచ్చ క్రియావళియ దియాత్ కరాయి కేలా బలాపొరుతున ముకద లోకే అపి ఆర్థిక వశేన అపే పంగు అత్పత్ కర గనీమేది అపటే వని వరాయక్ తీనక వదగత్ ఏ పిలిపద కౌరుత్ మం హితన్నే ఏకడ రేహి కథా కరాయి కేలా దెన్ దెన్ మే 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 కైది చీనయ ఔన్ ఏ హంబంతురిన్ గమన్ కర నెవ్వట తెల్ సహ వతుర సపేల సేవా సపేల ఆదాయమక్ ఉత్పాదనే కర గనీమ సదా కటితు కరగనే యనవా మే వరాయ వహం అపి ఆర్థిక ఎత్తుకురన్న కియన యోజన మేలాపి కరన్న కెమతి ఏ వగేమ తమై దంగర పహుగే మతివర్ణ వేదికావే మేరటే జనతావ తుల රට පිළිබඳව හැඟීම හදන්නට දේශ ප්‍රේමීත්වය දල්වන්නට පාවිච්චි කරපු ප්‍රධාන සටන් පාඨයක් තමයි MCC ගිවිසුම කියලා කියන්නේ Millennium Challenge Corporation ගිවිසුම. ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයට පත් වුණා ඒක අත්සන් කරන්නේ නැහැ කියලා. මේ ශ්‍රියාන් සේනසිංහ රාජ්‍යමතුම මම දැක් කියලා තියෙනවා සමහර තැන්වල ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් මීට කලින් මුකුත් කියලා නැහැ කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ ගිවිසුම ඉරා දමනවාය කියලා වේදිකාවේ දියුරපු උදේගම්මන්පිල මන්ත්‍රීතුමා දැන් කියනවා ඒ ගිවිසුමේ 70%ක් හොඳයි 30%ක් තමයි අප්සෙට් කියලා. අපි දැනගන්න කැමතියි අත්‍තරම ඒ හොඳයි කියලා තියෙන 70% මොකද්ද කියලා. මොකද මේ රටේ ජනතාවට කියපු දේවල් හැටියට ඒ 70%ේ තියෙන හොඳ මොකද්ද කියලා දැනගන්නත් මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ වගේම 30%ේ තිබෙන නරක මොකද්ද කියලා දැනගන්නත් අයිතියක් තිබෙනවා. ඒ නිසා මෙවැනි ඉතාම භයංකර ගිවිසුමක් මේ වෙලාවේ මම හැන්සාඩ් ගත කරනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් මම දැක්ක එක මහජන රැස්වීමක මෙන්න මේ සිටියම පෙන්නලා මේ සිටියම පෙන්නලා ජනතාවට කියනවා බලන්න මේ තියෙන භයංකාරත්වය මේ තියෙන්නේ ඇමරිකානු කොරිඩෝව කිලෝමීටර් 200ක් දිගයි ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹ දක්වා යනවා මේකට අයිති වෙන ප්‍රදේශ මොනවද ත්‍රිකුණාමලේ කන්තලේ හබර්ණ පොළොන්නරුව දඹුල්ල මාතලේ කුරුණෑගල කෑගල්ල ගම්පහ කොළඹ මේට ඉඩම් අක්කර 120,000ක් අයිති වෙනවා 112,000ක් අයිති වෙනවා ඒ වගේම වැඩිදුරටත් කියනවා දැනට මේ ප්‍රමාණයේ තිබුණාට වඩා ඇමරිකාවට අවශ්‍ය නම් ජනවාර්ග ප්‍රශ්නය මුල් කරගෙන මේ සීමාව පුළුල් කරන්නත් පුළුවන් කියලා. ඉතින් මෙහෙම කියලා මේ ඇමරිකානු කොරිඩෝවෙන් එහාට යන්නට අපිට වීසා ගන්නට ඕනාය කියලා කියපු සිතියන්ස් පෙන්නලා කියපු ප්‍රකාශයක් දැන් මේ සමාජ මාධ්‍ය දාලා තුලද මුද්‍රිත මාධ්‍ය තුල සියල්ලගෙම තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ගරු මූලාසන මන්ත්‍රීතුමනි මෙවැනි භයංකර ගිවිසුමක් පිළිබඳව කොමිටි දාලා හොයන්න ඕන
ඔබතුමාට විනාඩි දෙකක් තව තියෙනවා.
කොමිටි දාලා හොයන්න ඕන කමක් නැහැ. මොකද මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරපු මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලඥයන් එළියේ ඉන්න සමහර මහාචාර්යවරුන් සමහර විශ්ව සමහර ටියුෂන් ගුරුවරුන් සමහර කලාකරුවන් මේ ආදී අය සමහර වෛද්‍යවරුන් මේ ආදී අය ඉතාම ගැඹුරින් මේ අධ්‍යයනය කරලා සිතියන් සහිත ජනතාවට පෙන්ලා තිබෙනවා. තවදුරටත් අර ලලිතසිර ගුණරුවන් මහත්තයා වගේ අයගේ කාලය කාදාල නැතුව කොමිටිපත් කරලා අපි කියන්නේ MCC ආයතනයට ලියන්න අපේ ආණ්ඩුව මෙවැනි ගිවිසුමක් රටපාවා දෙන ගිවිසුමක් ඇමරිකාවට යටත් වෙන ගිවිසුමක් ජීවිතේට අස්සම් කරන්නේ නැතිය. ඒ නිසා මෙවැනි ඔෆර් එකක් අපිට දුන්නා බොහොම ස්තුතියි කියලා ලියුමක් ලියන්න විතරයි තියෙන්නේ. කොමිටි දාන්න ඕනේ නැහැ. කොමිටි දාන්න ඕනේ නැහැ. සත් දැන් මේ අපිට අහන්න තිබෙන්නේ ඒ කියපු දේවල් භයංකරකම් මම කියන්නේ ගරු මූලසන මන්ත්‍රීතුමනි මෙවැනි භයංකර ගිවිසුමක් පිළිබඳව සාකච්ඡාවට ගියපු නිලධාරීන් සහ ඒකට අනුදුන දේශපාලඥයන් පිළිබඳවත් මේ ආණ්ඩුවේ පරීක්ෂණයක් කරන්න ඕනේ හරිනම් මොකද එවැනි රට පාවා දෙන ගිවිසුමකට කිසියම් නිලධාරියෙක් ගිහිල්ලා එකඟතාවය පළ කරානම් ඔවුන් සම්බන්ධයෙන් උත් මං හිතන්නේ යම් ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. එපමණක් නොවේ මම අහන්න කැමතියි විශේෂයෙන්ම දැන් මේ රටේ පරිසරය පිළිබඳවත් පහුගිය ජනාධිපතින වේදිකාවේ බොහෝ කතා බහට ලක් වුණා. විශේෂයෙන් ඔය අපේ වන සංහාරය පිළිබඳව ගත්ත උදාහරණයක් තමයි විල්පත්තු වන සංහාරය. ඒ විල්පත්තුව කැලේ කපන්නට දායක වෙච්ච සමහර පුද්ගලයන්ගේ නම කියවුණා. ඒවට විරුද්ධව අපේ රටේ තරුණ කණ්ඩායම් විශාල වශයෙන් මත පළ කර උද්ඝෝෂණය කරා. දැන් අතර මෙතන වන විනාශයක් සිද්ධ වෙලා තිබෙනවා විල්පත්තු ආශ්‍රිතව. අපි කැමති දැනගන්නට මේ ආණ්ඩුව ශ්‍රේණියේ මැතිවර්ණ ව්‍යාපාරය ඇතුළත ඔවුන් රැස්වීමක් තියෙන කොට සමර්ථකවල පැලේ ඉඳලා පරිසර ආරක්ෂා කරන බව පෙන්눔 කළා. ඉතින් අපි කැමති විල්පත්
ඔබතුමාගේ කාලය අවසන්
කරපු අයට මොකද්ද දෙන දඬුවම ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මොකද්ද කියන එක පිළිබඳවත් කතා කරා නම් මොකද එවැනි රටපාවා දෙන ගිවිසුම් වන සංහාරයන් හම්බන්තොට වරායන් අපේ රටේ දේපළ විකිණීම් පිළිබඳව කරපු කතා ඒ වට ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව එක වචනයක්වත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැති එක ගැන කනගාටු වෙනවා. අවසාන වශයෙන් අවසාන වෙලදලා මම කියන්න කැමති ගරු මන්ත්‍රීතුමනි දැන් මේ ජනාධිපතිතුමාගේ කතාවේ රාජපක්ෂවරු මේ රටේ දේශපාලන ආපය ගැන සඳහන් කරලා තිබෙනවා. DM රාජපක්ෂ මන්ත්‍රීතුමා DA රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒක බොහොම හොඳයි. ඒ වගේම මේ රාජපක්ෂ පරම්පරාව නැවත වතාවක් මේ දේශපාලනට ගෙනීමේදී 1970 බලයට පත්වෙච්ච පාර්ලිමේන්තුවට ආපු ලාබාල මන්ත්‍රීවරයා බෙලියත්ත ගියක් ගියක් ගාන ගිහිල්ලා ඡන්ද කරපු මන්ත්‍රීවරයා හිරේ ගිහිල්ලා මේ දුෂ්කරතාවෙන් මුහුණ දුන්න මන්ත්‍රීවරයා චන්ද්‍රිකා කුමාරතුංග මෙතන යාණ්ඩුවෙන් කෙනෙහිකම් ලක්වෙච්ච ඇමතිවරයා ඒ පිළිබඳවත්
ඔබතුමාගේ කාලය අවසානයි
මන්ත්‍රී මොකද මේක හරියට ගත්තොත් එහෙම මාතෘකාවක් දීලා තහනම් වචනක් දීලා තියෙනවා රාජපක්ෂ පරම්පරාව ගැන කතා කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන කතා කරන්න එපා එවැනි දෙයක් තමයි සිද්ධ කරලා තිබෙන්නේ අපි බලමු නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා මොනවද ඒවට කියන්නේ කියලා බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීපු
මීලකට ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක්
බොහොම ස්තුතියි ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි අද මම හිතන්නේ විශේෂයෙන්ම අපි මේ රටේ සුවහසක් වූ ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ පහුගිය ජනාධිපති මැතිවරණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවන්න අති දැවැන්ත කැපවීමක් කළා. ඒ වගේම තමයි තිබිච්ච ආණ්ඩුව වෙනස් කරන නව ආණ්ඩුවක් බිහි කරගන්න එදා මේ රටේ ජනතාව පෙළ ගැහුණා. මේ රටේ ජනතාව අපේ රටේ ජනතාවට අපි හදවතින්ම මේ ස්තුතිය කරන්න අවස්ථාවක් කොට ගන්නවා. ඔබතුමා නාගලෝකෙන් ආපු නාගරජ්ජුරු හොවන්න කලින් පුත්තලම ඇලක් ගාව බකපක් ගා ගින්න ගෙම්බගෙන හොවා ගන්න වෙනවා කියලා.
ගෙම්බට මොකද උනේ?
ගරු සභාපතිතුමනි, පහුගිය ආණ්ඩුව කාල සීමාවේ මෙරටේ ජනතාවට මහා දැවැන්ත අසාධාරණයක් සිද්ධ වුණා. ඔබතුමාලා එදා මහා පුරොන්දු ගණනාවක් දීලා හර්ෂණ මන්ත්‍රීතුමනි ආණ්ඩුව ගත්තා. එදා අපට මතක ඇති එක පැත්තකින් මෙරටේ ආර්ථිකය නංවනවා, අධිකරණය ස්වාධීන කරනවා, පොලිසිය ස්වාධීන කරනවා, නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තමයි ගල් සභාපතිතුමනි මේ ආණ්ඩුව එදා ඔබ තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලයට ආවේ. හැබැයි බලයට ඇවිල්ලා දිනසිය යන්න කලින් ඔබතුමාලා මහ බැංකු බැඳුම් කර වංචාවට මුල පිරුවා. ඒ මහ බැංකු බැඳුම් කර වංචාවත් එක්ක මෙරටේ වැටිච්ච වැටිල්ල ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් වැටිච්ච වැටිල්ල මේ මුළු මහත් සමාජයටම දැඩිසේ බලපෑව කියන එක ඔබ අප කවුරු පිළිගන්න ඕනේ කාරණයක්. ඒ වගේම තමයි ඔබ රටේ ජනතාවට දා බොරු පොරොන්දු දුන්නා. හර්ෂ ඇමතුමා කියලා කිව්වා එදා වොක්සගන් කර්මාන්ත ශාලාව, හර්ෂ ඇමතුමා වොක්සගන් කර්මාන්ත ශාලාව දවස් 10ෙන්ද 100ෙන්ද පටන් ගන්නවා කියලා කිව්වා. හැබැයි ඔබතුමා එදා ඔය කියන විදියටම ඔය කර්මාන්තශාලාව පටන් ගත්තා නම් අද අකිල මන්ත්‍රීතුමාත් ඉස්සරහා සීට් එකේ දාගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හිටපු අගමැතිතුමත් අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් ප්‍රතිපක්ෂ සීට් එකේ දාගෙන තල්ලු කරගෙන ඔබතුමාට කොළඹට එන්න තිබ්බා. තල්ලු කරගෙන පැදගෙන නෙවෙයි. අවුරුදු 4 මාරක් ගියා කර සභාපතිතුමා. අනිත් පැත්තෙන් මොකද? හම්බන්තොට ගිහිල්ලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් ගිහිල්ලා මුල්ගල් තිබ්බා. එක වෙලාවක මුල්ගල් තිබ්බ තෙල් පිරිපහදුවක් හදන්න. හැබැයි අද මුල්ගල විතරයි. ඒ තෙල් පිරිපහදුව ඔබ තමුන් නැසලා මොකද කරලා තියෙන්නේ? ඒක කියනකොට දිලිප දාරජ්‍ය අමතුමා hina වෙනවා මන්දිතුමා. මොනවද කරලා තියෙන්නේ? කෝ තෙල් පිරිපහදුව. තවත් වෙලාවක අර ඩුබායි මැරියට් හෝටලේ නාමල් රාජපක්ෂේ කියපු අය ඒ හෝටලේ අයිතිකාරයෙක් එක්ක ගිහිල්ලා තවත් මුල්ගලක් දිනවා සිමෙන්ති කම්මලක් දාන. ඉඩම් ටික නම් මංකොල්ල කෑවා. ඉඩම් ටික නම් පවර ගත්තා. හැබැයි අද වෙනකන් සිමෙන්ති කම්මලක් හැදුවත් හම්බන්තොට අපි ආනෝ ඔබතුමුන් ආසලගේ මොකද තෙල් පිරිපහදුවට උනේ? මොකද සිමෙන්ති කම්මලට උනේ? අර හොරණ ගිහිල්ලා ලෝකේ ලොකුම ටයර් කම්මල දානවා කෝ ඩුබායි මැරියට් හෝටලේ අයිතිකාර මහත්තයත් එක්ක. ඒ කාලේ නම් මැරියට් එක නාමල් ගියේ. අපි අද ඒක නාමල් ගියේ නෙවෙයි, හොඳ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් කියලා තමයි කිව්වේ. ගිහිල්ලා තිබ්බා මුල්ගල කෝ කෝයක් ටයර් කම්මලේ ටයර් හදනවද? නෑ ගරු සභාපතිතුමනි, ඔබ තමුන් නාසලා මිරටේ ජනතාව නොමග යව්වා. ජනතාව රැවට්ටුවා. අද ඔබ කතා කරන අධිකරණය ගැන පහුගිය දවසේ රංජන රාමනායක ගරු මන්ත්‍රීතුමාගේ හඬපට වගයක් එළියට ආවා. දැන් මොනවද මේවයි තියෙන්නේ? පොලිසිය නිලධාරින්ට කතා කරනවා, නඩුකාරවරුන්ට කතා කරනවා, අතරංගුවට ගන්න ඕනෑ ගැන කතා කරනවා. අපි එදා පුල පුලා පාර්ලිමේන්තුවේ කිව්වා මේ කරන වැඩේ වැරදි, අධිකරණයට ඇඟිලි ගහන්න එපා, අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න දෙන්න. FCID වගේ නීතියානුකූල නැති ආයතන පිහිටවල දේශපාලන දඩබිම් නිර්මාණය කරන්න එපා කියන එක අපි එදා පාර්ලිමේන්තුවේදී කිව්වා. හැබැයි නෑ, ඔබ තමුන්නාසලගේ ආණ්ඩුව මන්ත්‍රීවරු දාගෙන අරලීගා මන්දිරේ විශේෂ කමිටු දාගෙන ඒ කමිටුවල හිටපු අය කියන විදිහට ජනතා විමුක්ති පෙරමුණත් සහභාගී වෙලා තියෙනවා. දාගෙන මොකද ඔබ තමුන්නාසලා කරේ? දේශපාලන දඩබිමක් බවට මේ රට පරිවර්තනය කරා. දේශපාලන දඩබිමක් බවට අපි පොලිසිය ඉන්නකොට එදාපු අතරංගොඩ ගත්ත ක්‍රමය අද ඔබ තමුන්නාසලාගේ ගෙයක් පරීක්ෂා කරන්නාම ඔබ තමුන්නාසලා කෑ ගහනවා. කතානායකතුමාට දන්වලාවක් බේදා. ඔබ තමුන්නාසලාගේ මැතිවරණ වේදිකාවේ හිටපු 37 නායක හිටපු ඇමතිතුමා පාර්ලිමේන්තුවට එනකොට අතරංගොඩ ගත්තේ. පාර්ලිමේන්තුවට එනකොට අය කතානායකතුමාගෙන් අහලා නෙවෙයි, සම්පූර්ණ ඒ 37 නායක මණ්ඩිතුමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කරලා ඔබ තමුන්නාසලා එතුමාව එදා අතරංගොඩ ගත්තා. ඒ වගේමද අපි හැමෝම පොලිසියට යනකොට දැන් එහෙමද ගරු සභාපතිතුමනි අතරංගොඩ ගන්න කලින් Facebook එකේ live යන්න දෙනවා, රැවුල කපන්න දෙනවා, රෙදි හොදන්න දෙනවා, selfie ගහන්න පුළුවන්. මොකද්ද මේ? පොලිසියට හාද්දක් දෙන්න පුළුවන්. මොකද්ද මේ? හැබැයි එහෙම කරපු ඔබ තමුන්නාසලා තමයි.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ගරුම සභාපතිතුමා මේ සීබි රත්නායක ඇමතිතුමාගේ කාලය ලබා ගන්නවා. එහෙම කරපු ඔබ තමුන්නාසලා තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන. ගරු සභාපතිතුමනි අපිට අභියෝගයක් තියෙනවා. මෙරටේ ජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඔබ තමුන්නාසලාගේ ඇමතිවරුන්ගේ හිටපු ඇමතිවරුන්ගේ හැසිරීම නිසා මෙරටේ ජනතාව රටේ නීති පද්ධතිය පිළිබඳව තියෙන විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. අපි නැවත වතාවක් මේ අධිකරණයේ සහ නීති පද්ධතිය තුල කෙරෙහි තියෙන විශ්වාසය ගොඩනගන්න ඕනේ. මොකද ඔබ තමුන්නාසලාට මේක මැතිවරණ වේදිකාවේ ගන්න පුළුවන් සටන් පාඩයක් වෙන්න පුළුවන්. මැතිවරණයක වශයෙන් දේශපාලනික වශයෙන් අපේ පලි ගන්න හදපු වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්. මේ මතක තියාගන්න, රටක් විදියට මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය ශක්තිමත් වෙන්න ඕනේ. අද නඩු තීන්දුව පිළිබඳව ජනතාව කෙරෙහි විශ්වාසය නැති වෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමතිවරු ආණ්ඩුවේ හිටපු එදා ඇමතිවරු පොලිසිය නිලධාරීන්ට කතා කළා. මොකද්ද කියන්නේ? ඔයාගේ ටාගට් එක අරව හිරේදා එල්ලන එක මගේ ටාගට් එකත් ඒක. පොලිසිය නිලධාරියට ටාගට් එකක් කරන් පුළුවන්ද පරීක්ෂණයක් කරන්න? ටාගට් එකක් තියාගෙන පරීක්ෂණයක් කරන්න බෑ. අරගේ කටවැඩි මෙයාගේ කටවැඩි ඒ හින්දා මෙයා වතුරට දාන්න කියන ප්‍රතිපත්තිරු ක්‍රියාත්මක කරන්න බෑ. එහෙමනම් අද එදා ඔබ තමුන්නාසලගේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ඔබ තමුන්නාසලගේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා සමස්ත අධිකරණ පද්ධතියම විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ගරු සභාපතිතුමනි ඔබ තමුන්නාසලා කතා කරනවනේ. දැන් අපෙන් අහනවා මේ දවස් 50ට මොකද කරේ කියලා. දැන් අවුරුදු 4මාරක් ආණ්ඩු කරපු අය දවස් 50න් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මොකක්ද අහනවා කරේ? ලැජ්ජ නැතුව අහන විදිය, ලැජ්ජ නැතුව අහන විදිය අහන් ඉන්න මං කියන්නම් වැඩි කරපුවා. මෙන්න ඔබ තමුන්නාසලායි විපක්ෂ නායකතුමාගේ වැඩ. අපි ඉන්දි ගන්නු දැමතුමා කියයි ඉතුරු ටික මම එකක් කියලා නවත්වනවා. ගරු සභාපතිතුමනි, ජාතික යෝන් සේනාංගය සඳහා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මගින් ඉදිකරනු ලබන ගොඩනැගිලි ව්‍යාකෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිර්දේශ ලබා ගැනීම පිණිස කරපත් කරන ලද නිලධාරී කමිටු වාර්තාව. දැන් මොකද්ද මේ වාර්තාවේ තියෙන්නේ? දිලිප දාරච්චි ඇමතුමා හිටපු ඇමතුමා මොකද්ද තියෙන්නේ? ඔබ තමුන්නාසලා යෝන් සේනාංගයේ වැසිකිලි කැසිකිලි ගොඩනැගිලි හදන්න දීපු සල්ලි ටික කර සභාපතිතුමනි, ඒ සල්ලි ටික මංකොල්ල කාලා විතරක් නෙවෙයි ප්‍රගතිය මේ අවුරුදු 4මාරක ප්‍රගතිය මේ තියෙන්නේ. අවුරුදු 4මාරක් හම්බන්තොට 107යි. අනේ මේ හම්බන්තොට සජිත් මහත්තයාගේ ආසනේ මේ තියෙන්නේ ඔබතුමාගේ ආණ්ඩෙන් දාපු වාර්තාව. මෙන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ වැලියෝය වැලිකන්ද 100.0යි. ලැජ්ජයි. මහලොකුවට විපක්ෂ නායකතුමා කයිවාරු ගහනවා මේ රට ගැන. තමන්ගේ දිස්ත්‍රික්කේ ජනතාවට දීපු සල්ලි ටික වියදම් කරගන්න බෑ සංවර්ධනයේ ඒ ටික හොරගම් කළා. ඒ ටික හොරගම් කළා කර සභාපතිතුමනි දැන් කතා කරනවා රටක් ගැන කතා කරන්නේ. ඔබතුමා හම්බන්තොට වරාය ගැන කිව්වෝ අපි උද්ඝෝෂණය කරා. අපි අදත් විශ්වාස කරනවා හම්බන්තොට ගිවිසුම ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය මූලික කමිටු අපි පත් කළා තියෙනවා. හැබැයි ඔබතුමාලා එදා ආණ්ඩුව පැත්තේ ඉන්නේ නැතුව අපිත් දෙක හිටගත්තරම් මේක විකිණෙන්නේ නැහනේ ගරු මන්ත්‍රීතුමනි. අපි ගිහිල්ලා උද්ඝෝෂණය කරනකොට දිලිප් පණ්ඩිතුමා ගල්ගෙඩි ටික යහපැතරිලා අපිට ගහපන් කිව්වේ නැත්තම් මේ වැඩේ මෙතන යන්නේ නැහැ නේ ගරු ඇමතුමනි.
ඒ හින්දා මේ ඔබතුමාලා සියලු දෙනා මේ ආණ්ඩුව ඇතුලේ ඉඳලා ආණ්ඩුවේ කොටස්කාරයෝ විදිහට ඉඳලා වරාය කුණු කොල්ලට ගරු සභාපතිතුමනි විකුණගෙන මත්තල ගුවන්තුර පොළ කුණු කොල්ල විකුණන දිවිසුම අස්සම් කරන්න සූදානම් කරගෙන අහිංසක මිනිස්සුන්ගේ අක්කර 15000ක් පෞද්ගලික සමාගමකට විකුණලා විකුණන දිවිසුම අස්සම් කරනකොට කටවහගෙන ඉඳලා දැන් කියන හන්දියක් ගන්න ගෙම්බෝ සජි සජි කියනවලු කියයි ඔහොම කියයි යනකොට ගරු සභාපතිතුමනි ඒ වගේ නෙවෙයි ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි ඒ විතරක් නෙවෙයි මේ රටේ සමස්ත ආර්ථිකයම ඔබ තම උන්නාසලා විනාශ කළද මේක තමයි ඇත්ත කතාව ඔබ තම උන්නාසලා සියලු දෙනාටම මේ රටේ අධිකරණ පද්ධති කරපු අපහාසය නඩුකාර තුමන්ලාට කරපු අපහාසය මේ රටේ පාර්ලිමේන්තුවට මේ රටේ උත්තරීතර සභාවට මේ රටේ නීති පද්ධති කරපු අපහාසයෙන් ඔබ තම උන්නාසලා මිදෙන්න බෑ ගරු මන්ත්‍රීතුමනි දැන්වත් කරුණා කරලා මේ රටේ නීති පද්ධතිය නීති පද්ධතිය අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න ඔබ තම උන්නාසලා මැදිහත් වෙන්න දැන්වත් එදා කථානායකතුමා මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්නකොට පාර්ලිමේන්තුවේ නියෝග අනුව කටයුතු කරා නම් ඔබතුමාලා අඩු ගානෙන් කතා කරන්න අයිතියක් තියෙනවා හැබැයි එදා ඔබතුමාලා උජාරුවේ මේ පැත්තේ ඉඳන් කෑ ගහලා මේ පැත්තේ ඉඳන් උසිගන්වලා මේ පැත්තේ ඉඳන් විහිළු කරලා අද ඔබතුමාලා කෑ ගහනවා මතක තියාගන්න අපි ආවේ වැඩ කරන්න මිසක් පලි ගන්න නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි පලි ගන්න නෙවෙයි මේ සෞභාග්‍ය දැක්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කළගෙන තියෙන ගරු සභාපතිතුමනි වැඩ කරන්න අපිට පලි අරගෙන වැඩක් නැහැ අපිට පලි ගන්න උමනාවකුත් නැහැ අපිට පලි ගන්න උමනාවක් ඇත්තෙම නැහැ අපිට පලි ගන්න වැඩපිළිවෙලක් අවශ්‍යත් නැහැ මොකද අපට අවශ්‍ය මේ රටේ ආර්ථිකය ගොඩනගන්න මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න මේ රටේ රාජ්‍ය සම්පත්තික ශක්තිමත් කරලා මේ රට ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලකට ආරයන් අනේ නිසා ගරු මන්ත්‍රීතුමන්ලා ඔබතුමන්ලා එදා කරපු වැරදි අපේ ඇඟිලි වල දික් අපේ ඇඟට දික් කරන් ලෑස්ති වෙන්න එපා එදා කරපු වැරදි අපේ ඇඟට දික් කරන් ලෑස්ති වෙන්න එපා ගරු සභාපතිතුමනි එදා කරු කථානායකතුමා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරා නම් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ආරක්ෂා කරා නම් අඩු ගානේ ඔබතුමාට ඒක නෑ වචනයක් හරි කතා කරන්න ගරු සභාපතිතුමනි අයිතියක් තියෙනවා හැබැයි එහෙමත් නොකර ඔබතුමාලා අද මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අත්අඩංගුවට ගැනීම වෙන කතා කරනවා මේ අත්අඩංගුවට ගැනීම කිසිවකට දේශපාලන මැදිහත් වීමක් නැහැ කියන එක ඔබතුමාලා දන්නවා. ඔබතුමාලගේ හදවතේක දන්නවා. මොකද ඒවට අප ලැබෙන විදිය, උසාවියට ගෙනියන විදිය දැක්කම දන්නවා. ඒක පේනවා. දේශපාලන මැදිහත් වීම දැන් අපි අත්අඩංගුවට ගත් විදිය ඔබට මතකයිදනේ? අපිට දුන්නද ෆෝන් එකෙන් සෙල්ෆියක් ගහගන්න? අපිට දුන්නද Facebook එකේ ලයිව් යන්න? මාව තුන් පාරක් දැම්මා. අර හම්බන්තොට උද්ඝෝෂණයේ දිලිප් ප්‍රදාදී අමතුමා මතකනේ අර මාධ්‍යවේදී තරුණයා කන පැලෙන්න ගැහුවා ඔබතුමාලගේ පොලිසිය නිලධාරී අත්අඩංගුවටපත් වෙලා ඉද්දි අන්න එදා අත්අඩංගුවට ගත්ත විදිය ඔබතුමාලා ඔබතුමාට මතක ඇති රණමිරුව අත්අඩංගුවට ගත්ත විදිය ඒ නිසා ගරු අමතුමනි ගරු මන්ත්‍රීතුමනි ඔබ අනේ මේ පරණ තැටිය රෝල් කරන්න නැතුව ඉන්න දැන් අවුරුදු 4 මාරක් පැරදිලා ගෙදර ගිහිල්ලා ඉන්නේ දැන්
තව විනාඩි 2ක කාලයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි
ඔය කයි වාරු ටික නවත්තලා ඔය කයිබාරු නවත්තලා මේ වැඩපිළිවෙල සහයෝගය දෙන්න අනික කරු සභාපතිතුමනි මම නවත්තන අවසාන එක ඔබතුමාලා එදා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට නඩු දැම්මේ කොහමද අන්න හඬපටේ තියෙනවා අහන්නකෝ අර රන්ජනාමලයක මන්ත්‍රීතුමා කියන එක තියෙනවා අහගන්න දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට බොරු නඩු ගොතලා නඩු හදලා ඔබතුමාලගේ දේශපාලන අවස්ථාව ඉටු කරගන්න එදා අත්අඩංගුවට අරගෙන අපේ කරු සභාපතිතුමනි එල්ලුංගස් යව්වේ එල්ලුංගස් සාධාරණද මම අහන්නේ සාධාරණද නඩුකාරයෝ ෆික්ස් කළා නඩුකාරන් දුරකථනයෙන් කතා කළා අගමැතිතුමාට හිටපු ජනාධිපතිතුමාට මෛත්‍රීපාල මහත්තයාට ෆෝන් එක දීලා මම අහන්නේ මේක සාධාරණද කියන්නකෝ ඔබතුමාලා කියන්නකෝ අපි මේ ගැන කතා කරන්න දෙයක් නැහැ පිල්ලියන් හිටු මහමැතිතුමා තාම ඇතුලේ රණවිරු එල්ලුංගස් ගියා අද ඔබතුමාලා මොකද්ද මේ කතා කරන්නේ ඔබතුමාලා මේක සාධාරණද කියන්නේ එළියට දාන එකද අතුරුට දාන එකද නෙමෙයි මෙතන ප්‍රශ්නේ කරපු දේ සාධාරණ නැද්ද කියලා ඔබතුමාලා කියන්නේ ඔබතුමාලා සාධාරණීකරණ රන්ජනාමලයක මන්ත්‍රීතුමාගේ වැඩපිළිවෙල ඔබතුමාලා සාධාරණීකරණ රන්ජනාමලයක මැතිතුමාගේ වැඩපිළිවෙල අන්න ඒ නිසා ගරු සභාපතිතුමනි අපි ඔබ තම උන්නාසලගෙන් ඉල්ලන්නේ කරුණා කළා මේ රටේ ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල අපිට සහයෝගය දෙන්න ඒ විතරක් නෙවෙයි මතක තියාගන්න අපි දින 100කට ආපු ආණ්ඩුවක් නන් නෙවෙයි මේ ආණ්ඩුව අවුරුදු 5කට ආපු ආණ්ඩුවක් කර සභාපතිතුමනි අපේ වැඩපිළිවෙල අවුරුදු 5කට ගොඩ අපේ රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කළා තියෙනවා ඒ නිසා
එනිසා මතක තියාගන්න අපි අවුරුදු 5කට ආපු ආණ්ඩුවක් ශක්තිමත් ආණ්ඩුවක් වගේම අපි ඊළඟ මැතිවරණයේ 3-2 බලයක් එක්ක අපි ආණ්ඩුවක් හදලා මේ රට ගොඩනගන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා කියන එක මතක් කරමින් පොඩි සූතුවන්තයි.
මිලකට ගරු ආචාර්ය හර්ස සිල්ලා මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා. විනාඩි 9ක කාලයක් ඔබතුමාට තියෙනවා. විනාඩි 9ක්.
බ්‍රහ්මසුදී ගරු සභාපතිතුමා ඉස්ලාම නාම රාජපක්ෂ මාමිත්‍ර ගරු මන්ත්‍රීතුමා ගේ කතාවට යම් කිසි පිළිතුරක් දෙන්න ඕනේ. එතුමා මේ ෆෝක්ස් වැගන් එකක් ගැන කතා කරා. මම කියන්න කැමති විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමතිවරයා හැටියට මට තිබිච්ච කාර්යභාරය තමයි ආර්ථික රාජතාන්ත්‍රය, ඉකොනොමික් ඩිප්ලොමසි. ඒ හරහා ජර්මන් එම්බැසඩර් මට ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් කරන්න තියෙනවා කියලා නාමල් මන්ත්‍රීතුමා. ඒක මම ආයෝජන ආයතන BOI එකට ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාම ඒ කට්ටිය ඒ එග්‍රීමෙන්ට් එක අස්සම් කරා. ඒ එග්‍රීමෙන්ට් එක අස්සම් කරපක ගැන මම රූපවාහිනී විවාදයක කිව්වා. ඒක තමයි මම කරේ නාමල් මන්ත්‍රීතුමා. ඊට පස්සේ උනේ ෆෝක්ස් වැගන් ආයතනයට ලොකු වංචාවක් සම්බන්ධයෙන් ඩොලර් බිලියන ගානක දඩයක් ගැහුවා. ඒත් එක්කම මේ සියලු ආයෝජන ලෝකෙ වටේම නැවතුණා. ඒක තමයි මම කරේ. නැතුව මම කාටවත් බොරු කිව්වේ නෑ ගරු සභාපතිතුමා. ඔව්.
මොකද
මේ ඔබතුමා අහුවෙනව නැති වැඩකට? ඒකයි මම අපි අහන්නේ. දැන් ඔබතුමා ඔය ප්‍රකාශ කරනකොට අස්සම් කරපු ගිවිසුමයි ඒ ලෝකල් ඒජන්ට් කවුද?
හරි, පොඩ්ඩක් ඉන්න, මං ඉදිරිපත් කරන්න. හරි, මම එතනට යන්න අවශ්‍ය නැහැ. මම කරේ මේක බාරදීපක විතරයි. ඒක තමයි මගේ කාර්යභාරය. අත වශයෙන්ම MCC එක සම්බන්ධ වෙනොත් මාව තමයි ඉස්සල්ලාම ඇමරිකාවට වොෂින්ටන්ට ඇවිල්ලා කතා කරන්න කිව්වේ මේ සම්බන්ධයෙන්.
I don't want to put you in trouble. That's why I'm asking this.
No, no.
දැන් ඔබතුමා මේ
මගේ වෙලාව නෑ, අවශ්‍ය නෑ. මම මගේ වෙලාව දෙන්න. හරි, ඉතින් ඒ නිසා නාමල් මන්ත්‍රීතුමා, ඒ නිසා මීට වඩා මේ ගැන කතා කරන්න මගේ වෙලාව දෙන්න බෑ. හරි, මට කතා කරන්න දෙන්න. මේ නාමල් මම I didn't disturb you, no. I let you speak, no. No, no, I didn't disturb you. So please sit down. Let me reply. Kindly let me reply. හරි, let me reply. හරි, එතකොට ඒක තමයි උනේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ මේ විශ්ලේෂණයක් ඉදිරිපත් කළා දිනවා ජර්මනියේ තානාපතිතුමා. ඒක ඕනනම් මම මෙතන ඉදිරිපත් කරන්න. හැබැයි නාමල් මන්ත්‍රීතුමා, හැබැයි ඔබතුමාට අමතක වෙච්ච දෙයක් තියෙනවා. මම මේ රටේ මිලියන් 20ක් ජනතාවට හදිස්සියක් වුණොතින්, අමාරුවක් වුණොතින් මේ දියුණු ලෝකේ වාගේ 99 සුවසරේ ගෙනාවා. හරි, ඒක හරි, ඒක හොඳයි. නෑ, මම කියන්නේ ඔබතුමාලා වැරදි දේවල් කියනව ඇරෙන්න. හරි, හොඳ දෙයකටත් ඔබතුමාලට පුළුවන් වෙන්න ඕනේ, ශක්තිය තියෙන්න ඕනේ, කොඳුනාරටියක් තියෙන්න ඕනේ, කරපු දෙයක් ගැනත් කියන්න. ඉතින් අපි සන්තෝෂ වෙනවා. ඉතින් ඒ නිසා වාහන සම්බන්ධයෙන් එච්චර. ඊළඟට ශෙහන් සේමසිංහ අපේ ගරු ඇමතුමා මම කිව්වා කියලා මේ ෆුවල් ප්‍රයිස් ෆෝමියුලා එක කරනවා. මම ඒක ගැන ට්වීට් එකක් දාලා තිබා. ෆුවල් ප්‍රයිස් ෆෝමියුලා, ඒ කියන්නේ මේ ඉන්ධන මේ මිල සූත්‍රය. දැන් ඉන්ධන මිල සූත්‍රය කරනවා කියලා කවුද කියන්නේ? දැන් බලන්න සභාපතිතුමා,
මොකද
කරනවා? මේක මං හැන්සාට් ගත කරනවා. මේ දෙරණ අපේ දිලිත් ජයවීර මහත්තයාගේ පත්තරේ, මේ දිලිත් ජයවීර මහත්තයාගේ පත්තරේ සභාපතිතුමා,
ඔබතුමාගේ ආසනයට යන්න. ඔබතුමාගේ ආසනය
දිලිත් ජයවීර මහත්තුමාගේ පත්තරේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. This was the government is set to continue with the fuel price formula despite earlier claims to the contrary made both prior to and following the presidential election November, the Sunday morning business lunch. එතකොට this was revealed to the Sunday morning by secretary of the treasury SR article on 1 January. we have to have a formula anyway to calculate fuel prices. So there will be no change in the formula we have now. We will continue with this article as said. Then article කියන්නේ මුදල් අමාත්‍යාංශයේ
නේද? මොකද්ද ඔබතුමා පොයින්ට් ඔෆ් පොඩි.
අර මගේ මිත්‍ර හර්ෂ එමුතුමා. මේ ඔබතුමාගෙන් අහන්න කැමති ඔබතුමා රංජන් මන්ත්‍රීතුමා බේරගන්න උත්සාහ
විදියට. මේක පොයින්ට් ඔෆ් පොඩි.
අපි කතා කරමින් හිටියේ මේ සභාපතිතුමා එතකොට ශ්‍රේහාන් සේනසිංහ ගරු ඇමතිතුමා කියනවා කරන්න නෑ කියලා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා කරනවා කියලා. එතකොට මං හිතන්නේ මේගොල්ලෝ අභ්‍යන්තරයේ මේක විසඳගෙන දෙන්නගෙන් දෙන්නම එක ප්‍රකාශයක් කරයි හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ වක්කුඹුර ගරු ඇමතිතුමා අපේ එතුමාට සුබ පතනවා පළවෙනි පාර ඇමතිවරයෙක් හැටියට තෝරාපත් කරගෙන තියෙනවා. ඔහු
මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්න දෙන්න බෑ ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තියෙනවා නම්
කෘෂිකර්මය ගැන කතා කරනකොට ගරු සභාපතිතුමා මේක මට කතා කරන්න දෙන්නකෝ කෘෂිකර්මය ගැන කතා කරනකොට එතුමා ගොඩක් දේවල් කිව්වා එතෙන්දී ගොවියා මහපාර හිටපු කතාවක් කිව්වා මං හිතන්නේ එතුමාට අමතක වෙන්නත් ඇති ගොවියෝ අර අම්මයි දුවයි වහබීලා මැරුණේ අපේ කාලේ නෙමෙයි ඊට කලින් හරි නුවර එළියේ කිරි හැලුවේ අපේ කාලේ නෙමෙයි ඊට කලින් නමුත් ඔබතුමා දන්නවා පොළොන්නරුවේ ඔබතුමා ඔබතුමාගේ ආසනයේ පොළොන්නරුවේ ඔබතුමා දන්නවා පොළොන්නරුවේ ගොවි මහත්තුරුට කොච්චර අසාධාරණයක් සිද්ධ වුණාද දැන් ඒ කාලයත් ඉස්සේ සිද්ධ වුණාද ඒ අසාධාරණේ වෙනස් කරන්න තමයි අපේ ආණ්ඩුවෙන් ශක්තිසහල් ව්‍යාපාරය පටන් ගත්තේ රුපියල් 80ට නාඩු අපි දුන්නා රුපියල් 85ට සම්බ දුන්නා ඡන්ද දවස වෙනකම්ම දුන්නා අනුර ප්‍රියදර්ශන යාපාකාරව හැමතුමා මට කතා කරා ඡන්ද ඉවර වෙලා දවස් දෙක තුනකින් මං ගෝ අනුර මං ඔයාට කියන්නම් ඔය ශක්තියක විනාශ කරන්න එපා කියලා ඊට පස්සේ මම විදුර වික්‍රමනායක හැමතුමාටත් කතා කරලා කිව්වා නමුත් එතුමන්ලා ඒක ගැන හිතුවේ නැහැ ඔබතුමා හිතුවේ නැහැ ඔබතුමා කල්පනා කරේ නැහැ ඇයි අපි මේ පරණ ආණ්ඩුවෙන් පටන් ගත්ත දෙයක් හොඳ නම් ඉස්සරහට අරගෙන යන්නේ නැත්තේ කියලා ඒ නිසා තමයි ශක්ති ව්‍යාපාර කොටගෙන ශක්ති ව්‍යාපාරේ නැති කරා ඒ හරහා තමයි අපිට රුපියල් 80යි 85යි දෙන්න තිබිච්ච
වෙබේ ගරු 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 මන්දේතුමා දමුණාංශක වැඩේ හොඳ ඇති බාර දීපු මිනිස්සයා තාමත් ගත්තු මේ සල්ලි දෙන්න තියෙනවා රිසාපතුමාට ඒක දෙන්න කියන්නේ ඉස්සල්ලා
හර්ස සිල්ලම එතුමා
ගරු සභාපතිතුමනි ගරු සභාපති අපි මේ වැඩපිළිවෙල කරේ ගොවි මහත්තුරු 20000ක් එක්ක එක්කෙනෙක් ගෙවල නැත්තම් ඒකට අර කියනවනේ don't throw the baby with the bathwater කියලා අර නාපු වතුරත් එක බබා විසි කරන්න එපා කියලා තියෙනවනේ එක්කෙනෙක් දෙක්කෙනේ වැරදි කරන්නේ නැති මේ පාර්ලිමේන්තුවේ ගරු ඇමතුමා 225 රාගම එක වාගේ නෙවෙයි සමහරු ඉන්න හොඳ මිනිස්සු සමහරු ඉන්න නරක මිනිස්සු සමහරු ඉන්න පල් හොරු එහෙම නොයෙකුත් ජාතිය පුද්ගලයෝ ඉන්නවා නමුත් අද උනේ අපි ගොවි මහත්තයාගේ අතට සල්ලි දීලා ඒ හාල් ටික වී ටික අරගෙන 2.1 වැඩි කළා. ඒකටත් ෆෝමියුල එකක් තියෙනවා. අපිට 80ට 85ටයි විකුණන්න පුළුවන් වුණා. නමුත් අන්තිමට ගරු සභාපතිතුමා ඔබතුමා හොඳට දන්නවා දිස්ත්‍රික් 8ක සම්පකාර සමිති හරහා විශේෂයෙන්ම නිර්මාණය කරපු නීතිපතිතුමාගේ ඒ තද නීති වලට ප්‍රකාරව තමයි මේ වැඩ කටයුතු කරේ. අවසානයේ 48,849,000
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
හරි. විනාඩියක්. හරි. මෙට්‍රික් ටන් 49,000ක් තිබ්බා පැඩි මාකටින් බෝඩ් එකේ මේ වෙයාහවුස් වල. අවසානයේ මොකද වුනේ? ඒවා ඒ අනුපිළිවෙලට මුදාහරිනවා වෙනුවට ඔක්කොම ටික මුදාහැරියා. දැන් ඔබලා
ඉන්දිකරුතුමන්තුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
මෙතුමා කියන කාරණාවටම ගරු හර්ෂ
නෑ ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයි මන්තුමා.
ගරු ඇමතිතුමා මම ඔබතුමාට පෞද්ගලිකවම මේ වීමිලිදී ගැනීම ගැන කතා කරා මගෙන් විනාඩියක් හරි ඔබතුමාට දෙන්නම් ඒ කතා කරපු වෙලාවේ කිව්වා මේකට සමපකාර සංගමයට පත් කරපු සභාපතිවරයා ඒ මහමෝල් හිමියන්ටම තමයි මේ වී ටික දුන්නේ ඒ නිසා තමයි අදට හාල් නැත්තේ ඒක ගැන පැහැදිලි කරන්න
පොඩ්ඩක් එන මෙතන මෙතන මෙට්‍රික් ටොන් 48,000ක් තිබිච්ච වී ටික සම්පූර්ණයෙන්ම අතහැරලා දැම්මා. දැන් වී ඇට යන්නේ ඔබලාගේ මේ වී අලවි මණ්ඩලේ. අතේ ඇට යන්නේ එක වී ඇට යන්නේ එක වී ඇටයක් නැතුව කොහොමද මේ වෙළඳපොළ නියාමනය කරන්නේ? ඕන විදිය වෙළඳපොළක් නියාමනය කරන්න ඕන නම් තමන්ගේ අතට පවර එකක් තියෙන්න ඕනේ. තමන්ගේ වී තියෙන්න ඕනේ තමන්ගේ මෝල්වල. තමන්ගේ අතේ වී ඇටයක් නැතුව කොහොමද වී මිල පාලනය කරන්නේ? මම දැක්ක ඩඩ්ලි සිරිසේන මහත්තයා එදා ඇවිල්ලා කියනවා ඔව් අරකයි මේකයි එතුමා කියනවා එතුමාට මාෆියාව කියන්න එපා මම දැක්ක චතුරාර්ය එක කර මේ වගේ මොකද්ද මාෆියාව කියන්නේ එතුමාට එතුමා මහන්සි වෙලෙන් මේ වැඩ කරනක අපි එතුමාට දෝෂ ආරෝපණය කරන්න වැඩක් නැහැ එතුමා කරන්නේ එතුමාගේ බිස්නස් එක රජය දැනගන්න ඕනේ නියාමනය කරන්න රජයට පුළුවන් වෙන්න ඕනේ 3-4 දෙනෙක්ගේ අතට සම්පූර්ණම ශේත්‍රයක් අයිති නොවන විදිහට මේ නියාමනය කරගෙන යන්න දැන් අතේ V8ක් නැතුව කොහොමද මේ මිල පාලනය කරන්නේ කොහොමද මිල පාලනය කරන්නේ ඉතින් ඒ නිසා
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා
ඉස්සරහට වෙනස් කරලා ඉදිරියේදීවත් මේ සම්පකාර ක්‍රියාදාම ගරු ඇමතිතුමා ඔබතුමා මට කතා කරපු එක ඇත්ත සමහර අවස්ථාවලදී නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් මම කුරුණෑගල සහ හම්බන්තොට මම දන්නවා කුරුණෑගල සහ හම්බන්තොට මම ඔඩිටර් ජෙනරල්ට දීලා තියෙනවා මේකේ ඉවැලුවේෂන් එකක් ගන්න කියලා අපිම පටන් ගත්ත දේ මාස 9ක් ක්‍රියාත්මක කරයින් පස්සේ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමියට මම කිව්වා කරුණාකරලා විගණකාධිපතිතුමාට කියන විගණනයක්
ඔබතුමාගේ කාලය අවසානයි
හරි දේ කොතනද වැරදි දේ කොතනද කියලා. ඉතින් මම කාගේවත් සුදුහුණු ගන්න සූදානම් නැහැ. අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ ගොවි ජනතාවට සහ සාමාන්‍ය පාරිභෝගිකයකට ඒ අවශ්‍ය මේ මේ හාල් ටික ඒ සාමාන්‍ය මිනිකට මට විනාඩි තප්පර 30 නවත්නවා. අනිත් එක මේ දවස්වල ලූණු ගැන කතා කරනවා. හැමදාම ලූණු ඔබතුමා දන්නවද මම පටන් ගත්ත ප්‍රභාස්වර කියලා වැඩපිළිවෙල ලංකාවේ ප්‍රථම වතාවට අවුරුදු 70කට පස්සේ උෂ්ණත්වයයි තෙතමනයයි පාලනය කරපු ගබඩාවක් මෙට්‍රික් ටොන් 5000ක් දාන්න පුළුවන් නොයෙකුත් කෘෂි භෝග ඒක දඹුල්ලේ මාකට් එකට අල්ලලා අක්කර 6 මාර්ග ඉදමත් තිබයික නිකන් අපි අරගෙන ඒක අක්කර 3ක මේ වැඩේ කරගෙන යනවා ඒ නිසා ඒව කරගෙන යන්න ඒ මට පළවෙනි පාර තමයි රෙස්පොන්සිබිලිටි එකක් හම්බුනේ පබ්ලික් ඩිස්ට්‍රිබියුෂන් කියලා පොදු සැපයුම් කියලා. ඒ පොදු සැපයුම් එක අරහා තමයි මේවා පටන් ගත්තේ. ඒ පොදු සැපයුම් අමාත්‍යාංශයත් මට කැබිනට් අමාත්‍යාංශයක් නෙමෙයි තිබුණේ. කැබිනට් නොවන අමාත්‍යාංශයක්. ඒකේ මම හිටියේ මාස 9යි. ඒ ටික කාලෙට තමයි මේවා කරේ. මම කියන්නේ ඒ එහෙම තමයි මේ නියාමනය කළ යුත්තේ. ඉතින් ඒක කරගෙන යන්න මාස 3ක් ඉවර වෙන කලින් ඊළඟ ලූනේ මේ අස්වැන්න එන්න කලින් ඒක ඉවර කරන්න. ඉවර කළා මටත් කතා ගන්න මොකද මමත් ආසයි. ඒක මේ විවෘත කිරීමේදී ඇවිල්ලා පොඩි කතාවක් කරලා යන්න. බොහොමත්ම ස්තුතියි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔහුට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් විපක්ෂයක් හැටියට හැකි හැම සහයෝගයක්ම දෙන්න බලාපොරොත්තු වෙමින් නමුත් වැරදි දේවල්දී විවේචනය කරන්නත් බලාපොරොත්තු වෙමින් මගේ වචන සල්පාව සංකනවා.
සුවන්‍යාපා බේවර්ධන මාත්‍යතුමා විනාඩි 8ක කාලයක් තියෙනවා.
උලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ සභාවේ ප්‍රකාශ වුණාට පස්සේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව අද ඉදිරිපත් කරපු මේ සභාව කල්තැබීමේ යෝජනාව විවිධ අංශ කීපයක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අමතරව විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මෙහිදී සාකච්ඡා වුණු හාල් මිල වැඩිවීමවත් අනෙකුත් ද්‍රව්‍යවල මිල වැඩිවීමටවත් ඒ සඳහා නෙවෙයි ජනතාව ඡන්දෙ දුන්නේ. හාල් ටිකටවත් එළවලු ටිකටවත් පරිභෝජන ද්‍රව්‍යවලටවත් නෙවෙයි මේ වතාවේ ඡන්දෙ දුන්නේ. මේ වතාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ බලය දුන්නේ එතුමාට විරුද්ධව විශාල බලවේගයක් මේ රටේ ක්‍රියාත්මක වෙද්දී නාම යෝජනා දෙන්න කලින් පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නේ මතු කරා. පුරවැසිභාවය එතුමාට තියනවායි කියනකොට මැතිවරණයට නාම යෝජනා දෙනකොට පුරවැසිභාවය නැහැ කියන විරෝධතාවයක් ඉදිරිපත් නොකරපු අය මැතිවරණයට දින 3ක් තියලා පුරවැසිභාවය නැතේ කියලා ජනතාව මුලා කරන්න හැදුවා. ඒ සියලු දේවල් එක්ක ජනතාවට අවශ්‍ය වුණේ කාරණා තුනක් නිසා නායකයෙක්පත් කරා. ඒ පළවෙනි කාරණේ තමයි මෙරටේ සුරක්ෂිතභාවය. දෙවෙනි කාරණේ තමයි මෙරටේ විනය. තුන්වෙනි කාරණේ තමයි මෙරටේ ආර්ථිකය. සුරක්ෂිතභාවය පිළිබඳ ජනතාවට විශාල ගැටලුවක් තිබුණා. 2009 මැයි මාසේ 19 වෙනිදා අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවසන් කරාට පස්සේ වසර 10ක් මේ රටේ කිසිම කෙනෙකුට බියක් කියන එකක් තිබුණේ නැහැ. නමුත් 2019 අප්‍රේල් මාසේ 21 ඇති වුණු සිද්ධියත් එක්ක නැවත 2009ට එහා මහජනතාව කල්පනා කරන්න සිද්ධ වුණා. ඒ නිසා ජනතාවට අවශ්‍ය වෙලා තිබුණා මේ රටට ආරක්ෂාව දෙන්න පුළුවන් නායකයෙක්. ඒ නායකත්වය සඳහා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාව තෝරගත්තේ. ඒ නිසා එතුමා මේ රටේ ඡන්ද ඉතිහාසය වෙනස් කරා. මේ රටේ සමහර අය හිතුවා ඒ අයගේ ඡන්ද පදනම් පිළිබඳ ජාතිවාදී ස්වරූපයෙන් ඒ පදනම් වෙන් කරලා වෙන පැත්තවලට යවන්න සූදානම් වුණත් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ගත්තා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති කළ යුතුයි කියලා. ඒ නිසා සුරක්ෂිතභාවය අද ඇති කළ තියෙනවා මේ රටේ. අද මේ රටේ ආරක්ෂක මාත්‍යංශය පොලිසිය මේ සියලු දේවල් එක යටතට අරගෙන බුද්ධියන්සෙ ශක්තිමත් කරලා ඒ සියලුම දේවල් එකතරකින් පාලනය වෙන්න ජනතාවට බියක් සැකක් නැතුව ජීවත් වෙන සුරක්ෂිතභාවය පිළිබඳ සහතිකයක් අද දීලා තියෙනවා. දෙවනි කාරණය මේ රටේ විනය. ඔබට මතක ඇති 2018 වර්ෂයේ 2019 වර්ෂයේ 19 වර්ෂයේ 2019 වර්ෂ 19 වර්ෂයේ වෙනකොට උද්ඝෝෂණ ඒ වගේම විරෝධතා රැලි එක එක කාරණේ සඳහා එක එක අවස්ථාවල 2789ක් වර්ෂ දෙකට මේ රටේ සිද්ධ වෙලා තියෙනවා. ආයෝජකෙක් ආවොත් ඒ දිහා බලලා ආයෝජනයක් කරන්නේ නැහැ. ඒ නිසා මේ රටේ විනයක් තියෙන්න ඕන. ඒ විනයටයි මේ ඡන්දය දුන්නේ. තුන්වැනි එක ආර්ථිකය කඩා වැටුනේ පළවෙනි අංශ දෙක නැති නිසා. එකක් සුරක්ෂිතභාවය නැති නිසා, දෙකක් දෙවැනි එක විනය නැති නිසා තුන්වැනි එක ආර්ථිකය මේ රටේ කඩාගෙන වැටුණා. ඒ නිසා අද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ තියෙන්නේ වසර 5කට. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල තියෙන කාරණා ක්‍රියාත්මක වීමේදී මේ වසර 5 තුල මේ රජයේ ක්‍රියා කරන ආකාරය සහ ඒ ප්‍රතිපත්ති විටින් විට ගන්නා වූ ප්‍රතිපත්තිමේ තීන්දු ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු තිබුණත් විතරයි මේ රජයට විරුද්ධව අතදික් කරන්න පුළුවන්. ඒ නිසා අපි තාමත් ප්‍රවේශමෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාරණා පිළිබඳ අද එක එක කාරණා පිළිබඳ කටයුතු කරලා තියෙනවා. එක සුරක්ෂිතභාවය ඇති කරලා තියෙනවා. දෙක බදු ක්‍රමය වෙනස් කරලා තියෙනවා. සරල බදු ක්‍රමයකට මේ රට යා යුතුයි. එතකොට සමහර අය අහනවා මේ වැඩ් බද්ද අඩු කරාම මේ ආදායම නැති වුණාම ආණ්ඩුවක් කොහොමද ආදායම් ලබා ගන්න කියලා. වැඩ් බද්ද 15% තියෙද්දි මේ රටේ වැඩ් බද්ද නොගෙවපු 60%ක් හිටියා. වැඩ් බද්ද අඩු කරලා වැඩ් බද්දේ මුළු බදු ප්‍රමාණය සරල ලෙස ඇති කරලා බදු ආදායම් වැඩි කරගත යුතුයි මේ රට ඉස්සරහට ගෙනියන්න නම්. ඒ බදු ආදායම් වැඩි කරනකොට රටේ ආයෝජනය වැඩි කරගත යුතුයි. මම කියනවා ගරු සභාපතිතුමනි, 2017 ශැංගිලා ඉඩමට එහා පැත්තේ තියෙන ඉඩම අක්කර 3යි රූට් 3යි පර්චස් 3යි. ඒ ඉඩම 2017 ඉඳලා 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එනකම් මේ ආණ්ඩුවට තීන්දුවක් ගන්න බැරි වුණ ආයෝජකෙකුට දෙන්න. ඒ ආයෝජකයට දෙන්න තීන්දුවක් ගන්න බැරි වුණා. අද ඒ ඉඩම සතියක් ඇතුළත ඩොලර් මිලියන 250ක් ආයෝජනයකට දුන්නේ ලංකාවේ මුදලින් රුපියල් 178,000කට. ඒ 178,000න් 118,500ක් පළවෙනි අදියරට ගෙව්වත් ගිවිසුම අත්සන් කරේ නැහැ. ජනවාරි මාසේ 31 වෙනිදා වෙනකොට ඉතුරු සල්ලි ගෙවන්න ඒ සමාගමට දැනුම් දීලා තියෙනවා. මේක විකුණුවේ නැහැ. මේක බදු ක්‍රමයකට දුන්නේ. බදු ක්‍රමයකට දුන්නා විතරක් නෙවෙයි 104,000ක් මාසික බද්දක් ආණ්ඩුව ගන්නවා. ඒ මාසික බද්ද ගන්නෙ 178,000ට අමතරව දැන් ආයෝජකයා එවලා තියෙනවා දෙස ජනවාරි මාසේ 31 වෙනකොට ඉතුරු 160,000 ගෙවලා මාර්තු මාසේ 31කට කලින් තමන්ගේ ආයෝජනය කොළඹ පටන් ගන්නවා කියලා. ඒක 700ක් නිවාස වෙළඳ සංකීර්ණ අනිකුත් පහසුකම් එක්ක වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට ඒක ක්‍රියාත්මක කරන්න ඔහු ආයෝජනයට ගෙවලා තියෙනවා. ඒ නිසා මේක මේ පිළිබඳ අපි
නිර්මාණ පෙරමැතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්
එක? එතුමා අවුරුදු කීයකට බදු දෙන්නේ? ඒකද 99 අවුරුදු 99. ඔව්. බදු ක්‍රමය 99 වර. මේ රටේ මේ පාර්ලිමේන්තුවේ 50% සම්මත කළා තියෙනවා. 99 අවුරුදු බද්දකට දෙන්න පුළුවන් 30 අවුරුදු බද්දකට දෙන්න පුළුවන් ඊළඟට මේ මේ තියෙන රෙන්ට් එක වරින් වර වෙනස් කරන්න පුළුවන් රටේ පවතින තත්ත්වය අනුව ඒ සියලු දේවල් එක්ක තමයි ඒ ආයෝජන ගිවිසුම අත්සන් කළ තියෙන්නේ ඉතින් මේ ආණ්ඩුවලට
ඔබතුමාට තව විනාඩි කාලයක්
තියෙනවා ගන්න බැරි වුණා ඒක නිසා තමයි ඒක ඇති උනේ ඇයි මේ රටේ විනය කඩන් වැටුනේ ජනාධිපතිතුමා හිටියා අගමැතිතුමා හිටියා අප්‍රේල් මාසේ 21 ඒ අවස්ථාවේදී මේ අගමැතිතුමා එතෙන්ට ගියේ නැහැ කියලා අපිට කිව්වට හරියන්නේ නැහැ. ඒකට කතා කරන්නේ නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක මේ මේ සම්බන්ධයෙන් ජනතාවට ඒ උත්තරේ වැඩක් නැහැ. අධිකරණයේ සාධිනත්වය ගැනද ඇමතිවරයෙක් කතා කරා. මොකද්ද කරු සභාපතිතුමනි මේ ව්‍යවස්ථාදායකය විධායකය ඒ වගේම අධිකරණය මේ තුන නිසා තමයි රටක් ස්ථාපිත වෙලා තියෙන්නේ හරියට. ඒ තුනම විනාශ වුණානේ. ව්‍යවස්ථාදායකයේ 19 වෙනි විධායකයේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේදී 20 වෙනි සංශෝධනය ගෙනාවේ නැතුව විධායකයේ බාල්දු කරා. ඊළඟට ව්‍යවස්ථාදායකය එක පැත්තකින් බාල්දු කරා. ඒ වගේම ව්‍යවස්ථාදායකය තුල 225ම හොරුයි කියන්න පටන් ගත්තා. එතකොට මේ 225ේ ගෞරවය නැති වුණා. අද මේ ගරු මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ මේ
පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ අවසානයේ
ගෞරවය නැති කරලා තියෙනවා එක මන්ත්‍රීවරයෙක්ගේ මේ ප්‍රකාශ නිසා. මේක මොකද සාධිනත්වය. එතකොට ඒ මන්ත්‍රීවරයා කියනවා නම් මගේ බලාපොරොත්තුවත් හිරේ දාන්න, අම්මගේ බලාපොරොත්තුවත් හිරේ දාන්න, දුවගේ බලාපොරොත්තුවත් හිරේ දාන්න. එහෙනම් අපි 3 දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට කරන්න නම් මේක මේ විදියට කරන්න ඕනේ කියලා අධිකරණයට කියනවා නම් මොකද්ද අධිකරණයේ සාධිනත්වය. එතකොට මේ රටේ සාමාන්‍ය ජනතාව මොනවද හිතන්නේ? ජනතාව අවසානේ යන්න ඕන තමන්ගේ දෙයකට අධිකරණයට. අද අධිකරණයේ සාධිනත්වය පිළිබඳ කාටවත් කතා කරන්න බෑ. මෙහෙම කාලයක් තිබුණත් දන්නේ නැහැ. මොකද
අමාත්‍යවරේ කාලේ අවසානයි
මම. මේ තීන්දුව ගන්න ඕන මේ විදියට. ඔයාට ප්‍රොමෝෂන් එක දුන්න නැති එක වැරදි. ඒක දෙන්න ඕන. ඔයා හොඳට ඉස්සෙල්ලා නඩුවේ තීන්දුව දුන්නා. ඒකද ඔයාට බලපෑවේ. ඒ විතරක් නෙමෙයි. මේ මේක පිළිබඳ පක්ෂයක් හැටියට තීන්දුවක් ගත යුතුයි. මොකද තමුන්නාසගේ ආත්ම ගෞරවය ඔක්කොම නැති කරලා තියෙනවා. මුළු රටම අද බලාගෙන ඉන්නවා.
ඔබතුමා අවසන් කරන්න.
මේක මේ පිළිබඳ අපි වගකීමෙන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හැටියට අපිට වගකීමක් තියෙනවා. මේ පිළිබඳ විශේෂයෙන්ම ජනාධිපතිතුමත් ඒ වගේම වගකීතු අයත් අධිකරණයේ ඉහළත් මේ පිළිබඳ තීන්දුවක් ගත යුතුයි කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඊළඟට ගරු පාලිත රංගේ බණ්ඩාර මැතිතුමාට විනාඩි 9ක් කාලය.
ගරු සභාපතිතුමනි, අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව, පොලිසියේ නිර්පාක්ෂිකභාවයේ පිළිබඳව ලක්ෂ්මන් කරු අමාත්‍යතුමත් පාර්ලිමේන්තුමාන්ත අපේ නාමල් මැතිතුමත් ඒ වගේම අලුත්ගමගේ මැතිතුමත් කතා කරලා ඉවර නම් මට කතා කරන්න අවස්ථාවක්. මම මතක් කරලා දෙන්න කැමති අනිත් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා සභාවේ නැති වුණත් අපේ ලක්ෂ්මන් කරු අමාත්‍යතුමාට මම මතක් කරලා දෙන්න කැමති හිටපු යුගයේ අතීතයේ හිටපු තමුන්නාසලා ගාණ්ඩු තියෙන කාලේ හිටපු අග්‍රවිනිශ්චකාර සරත්නන්ද සිල්වා මහත්තයා කොහොමද හැතුරුනේ කියලා. සුනාමි නඩුවෙන් විත්තිකාරයා ගොඩදාලා ඇවිල්ලා විශ්‍රාම අරගෙන කිව්වේ සමා වෙන්න මට සමා වෙන්න. රටේ ජනතාවගෙන් සමාව ඉල්ලුවා වැරදි තීන්දුවක් දුන්නා කියලා. ඔන්න තමුන්නාසලාගේ අධිකරණය. අන්න සිරාණි බණ්ඩාරනායක කරු අග්‍රවිනිශ්චකාරතුමිය ඉන්න අවස්ථාවේ කොහොමද තමුන්නාසලා නඩුව හැව්වේ මේ පාර්ලිමේන්තුවේ? පැය 24ක් ඇතුළත කොහොමද සිරාණි බණ්ඩාරනායක තමන්ගේ නිල නිවසෙනුත් එළිවුවේ? අඩුතරමේ එළියට යනකොට මාධ්‍යවේදී හිටියා. මාධ්‍යවේදීන්ට ෆොටෝ එකක් ගන්න දුන්නේ නැහැ, ප්‍රකාශයක් ගන්න තියා. ඔන්න අධිකරණයේ ස්වාධීනත්වය රැකපු හැටි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය දිල්රුක්සි ඩයස් කොහොමද එළිවුවේ? ඉතින් අමුනාසරට මතක ඇති. එහෙනම් ඒ ඉතිහාසය පොඩක් සීපත් කරගත්තා නම් හොඳයි. දැන් අද මේ සභාවේ කතා කරනකොට තමුන්නාසේ ඉඩම් විකුණුපු හැටි කියලා. එක්සත් ජාතික පක්ෂය බලයේ ඉන්න වෙලාවේ මේ විදේශීය සමාගම් මෙක්කලා මේ බදු දෙනකොට එතකොට කිව්වේ ඉඩම් වික්කා කියලා. දැන් තමුන්නාසේ අද ඇවිල්ලා කියන 99 අවුරුද්දකට බදු දුන්නා කියලා. ආණ්ඩුව පත් වෙලා සතියෙන් ආයෝජකයෝ ඇවිල්ලා ගිවිසුම් අත්සන් කරලා මේක කරන්න පුළුවන්. දැන් තමුන්නාසේලාගේ කරු ඇමැතිතුමා කාංචන අමාත්‍යවරයා 2018 අටවැනි මාසේ දෙවැනිදා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වේ මොකද? මේ ඉඩම පර්ච් එක රුපියල් 125,000යි, අවුරුදු 8කින් මේක ගණනය කරලා නැහැ. ටෙන්ඩර් කැඳෙව්වද කෝ විනිවිද භාවය කියලා. දැන් තමුන්නාන්තලා ඇවිල්ලා මාසයක් ඇතුළත ටෙන්ඩර් කැඳවන්න පුළුවන්ද? කෝ කැඳවපු ටෙන්ඩර් එක කෝ විනිවිද භාවය රජේතක්. හරි එදා අපි එදා හරි ඉන්න හරි හරි මට ඇහුණා ඔබතුමා කීපක ඇහුණා. දැන් එදා රජේතක් සේරුව දෙනකොට ඒක හොඳ නැහැ. දැන් රජේතක් සේරුව කියලා තමුන්නාන්තලට කියන්න පුළා. එදා කෝ අපේ හොව විනිවිද භාවය. එදා කෝ ටෙන්ඩර් එක කියලා. එතකොට අවුරුදු 8ක් ඇතුළත වැඩි වෙච්ච ප්‍රමාණය කියන්නේ. දැන් තමුන්නාස් කියනවා රජයේ තක්සේරුව 125,000 තක්සේරු කරලා තිබුණේ පර්චේස් එක. දැන් ඔබතුමාලා දුන්න ගාන කියන්නකෝ. එදා මිලටමනේ දුන්නේ. එදා මිලියන 250, ඒ මිලියන 250ම තමයි. එතරින් එහාට වැඩි වුණ නැහැ. මිලියන 43ම තමයි. ඒ මිලියන 43ට දුන්නේ. බොරු කියන්න එපා ගරු ඇමතුමා. බොරු කියන්න එපා. හරි. හරි හරි ඔබතුමා දන්නා. ඔබතුමා සියල්ල දත්නේ. හැබැයි සියල්ල දත්නේ තමුන්නාස් ඒකින්ද ප්‍රශ්න නැහැ. දන්න ධර්ම වේනවා අන්න ගහපු ගෑවිල්ල ඇවිල්ලා මාස සති දෙකක් යන්න ඉස්සලා ගැහුවා ගෑවිල්ල ගාල ඉවරලා සංග්‍රීලයක ළඟ අකර තුනක් විකුණලත් ඉවරයි ඔන්න එතන කරපැටි අනිත් පැත්තෙන් කතා කරා පොලිසිය නිවැරදිව කටයුතු කරා කියලා රාජිත සේනාරත් අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තා ඒ වගේම පාටලි චම්පිකා අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තා මේ රියානතුර සම්බන්ධ වාහනේ පිටිපස්සෙන් මේක පිටිපස්සෙන් එලවලා තියෙන්නේ මාර ඇක්සිඩන්ට්යක් මේක මේ රියානතුරෙන් පස්සේ මොකද්ද නීතිපතිවරයා උපදෙස් දෙන්නේ මේ පරීක්ෂණයේදී පොදු දේපල පනතෙන් කටයුතු කරන්න මේ සාමාන්‍ය නීතියට කටයුතු කරන්න රතවහන නීතියට කටයුතු කරන්න නීතිපතිවරයාගේ උපදෙස් දීලා තියෙනකොට පොලිසිය නීතිපතිවරයා අභිභවා ගිහිල්ලා ඉවරලා දප්පුල ලිවේරා මැතිතුමාවත් අභිභවා ගිහිල්ලා පොලිසිය ස්ථානාධිපතිවරයා බී වාර්තාව ඉදිරිපත් කරනවා පොදු දේපල පනතේ කවුද මේ පිටිපස්සෙන් ඉන්නේ පොලිසිය මෙහෙවුවේ කවුද මේ රියානතුරකට මේ තරම් කඩාගෙන පයින් අන්දමට අර ප්‍රසන්න මන්ත්‍රීතුමා මිරිසුරු ගහනවත් ඔහොම පෑන්නේ නැහැ. බොහොම වැදගත් ඉදිරි මිරිසුරු ගෑවේ නැද්ද?
හොරෙන් ගිනා හොරෙන්.
හරි. ඒ වගේ දැන් මේක ගිහිල්ලා ඉවරලා කොහොමද පෑන්නේ?
මිරිසුරු හොරෙන්
ගිනා. අන්න ගිහිල්ලා ඉවරලා අත්තරංගුඩ කරා. අන්න පොද්දේ පොළ පණදින් දානවා. නීතිපති ප්‍රශ්න කරනවා. අන්න රූමි මාර්සු නිදහස් කරා අපිට. වරෙන්තුවක් නැහැ. අත්තරංගුඩ ගැනීම නියෝගයක් නැහැ. අත්තරංගුඩ ගැනීම අධිකරණයේ කරු මිනිස්කාරතුමිය අහනවා. කොහමද අත්තරංගුඩ ගත්තේ කොහොම වරෙන්තුව කියලා. එතකොට වරෙන්තුව අරගෙන නැහැ. අන්න පොලිසියට මෙහෙවලා තියෙන අන්දම. දැන් ඊළඟට කනක දැන් ගන්න රංජන රාමනායක අත්තරංගුඩ ගත්තේ. රංජන රාමනායක අත්තරංගුඩ ගැනීමේ සිද්ධියේ සෝදිසි වරෙන්තුවක් අරගෙන ගිහිල්ලා ඉවරලා දැන් මොකේද අත්තරංගුඩ ගන්නෙ? අත්තරංගුඩ ගන්නෙ නිල වශයෙන් දුන්න ගිනි අවිය ළඟ තබා ගත්තා කියලා. ගිනි අවියේ රිනියු කරලා නැහැ. නැත්තම් මේ බලපත්‍රය අලුත් කරලා නැහැ. මේ අලුත් නොකිරීමේ වරදට මොකද්ද තියෙන්නේ 2014 ගිනි ආඥාපනතේ මොකද්ද තියෙන්නේ පස්වෙනි වගන්තියේ සඳහන් කරලා තියෙනවා කොහොමද ගිනි ආවියක බලපත්‍රය අලුත් කරන්න කියලා අපේ අනුරප්‍රිය දර්ශන මැතිතුමා හොඳ නීතිඥවරයෙක් කුරෑකල කුලියා පිටි ඉතින් එතුමා දන්නවා ඔය අනිත් අය දන්නේ නැති වුණාට එතුමාට බාර දුන්නා නම් එතුමා ලස්සනට මේක හෑන්ඩල් කරන්න නීතිය සාමය දෙන්න තිබුණේ එතුමාට දන්න මිනිහ දැන් මෙයාට නඩු දානවා පුපුරන ද්‍රව්‍ය ආඥාපනතයි ගිනි ආඥාපනතයි මේ ගිනියාවේ පනතේ 30 වෙනි වගන්තිය සඳහන් කරලා තියෙනවා ගිනියාවියක බලපත්‍රයේ ගන්න ප්‍රමාද වෙලා තියෙනවා නම් කොහොමද කටයුතු කර යුත්තේ කියලා බලධාරියා කොහොමද කටයුතු කර යුත්තේ කියලා ගිනියාවියක බලපත්‍රය හර ගන්න ප්‍රමාද වෙලා තියෙනවා නම් කරන්න තියෙන ක්‍රමවේදය ඒ බලපත්‍ර නිකුත් කරන නිලධාරියා විසින් ඒ බලපත්‍ර නොගෙන තියෙන කාල පරිච්ඡේදයටත් එක්කලා මුදල් අය කරලා දඩ මුදලකුත් අය කරලා ඉවරලා ගිනියාවි බලපත්‍රය නිකුත් කරන්න උනා මෙන්න මේක මේක තමයි අර ඇමතුමා අමල් සිල්වට කරේ. රත්මලාන ඉන්න අමල් සිල්ව මහත්මයා ඔබතුමාලාගේ පළාත් සභා මන්ත්‍රීතුමා. අමල් සිල්ව මහත්මයාගේ ගිනි අවියයි පතුරන් ටිකයි අහුණා 2019. අහුණේ බලපත්‍ර තිබුණේ නැහැ එතකොට. ඒ අහුණාම දැන්ට මාස 3කට ඉස්සෙල්ලා. පොලිසියෙන් සෝදිසි කරලා. මොකද්ද කිව්වේ පොලිසිය? ගිනි පතුරන් වලට බලපත්‍රයක් නැහැ. ඒක අනවසරෙන් තියාගත්තේ. ඒකට විරුද්ධ පුපුරන් ද්‍රව්‍යෙන් නඩුවක් යනවා. ගෙදර ඉඳලා උසාවියට යනවා. අර ගිනි අවිය ලයිසන් කරගන්න කිව්වා. ඔන්න කටයුතු කරපරි. දැන් තමුන්නාන්සලා පොලිසිය මෙහෙवला තියෙන හැටි පේනවනේ. තමුන්නාන්සලා අධිකරණය මෙහෙवला තියෙන හැටි කොහොමද පේනවනේ. ඒක නිසා හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් එපා. දැන් මේ තමුන්නාන්සලා දින 52ක් ආණ්ඩු කරලා තියෙනවා. මේ දින 52ේ මොකද කරේ? දින 52ේම කරේ පලිගන්නේ.
ගරු මන්ත්‍රීතුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
හරි. පාටලිගෙන් පලිගත්තා, රාජිතගෙන් පලිගත්තා, අන්තිමට ආවා රංජන රාමනායක දක්වා ආවා. මෙන්න පලිගැනීම ක්‍රියාවලිය. මෙන්න කරපු දෙයක් කියන්නකෝ. මේ රටේ අපි දින 50 දින 100 ක ආණ්ඩුවක් කරා ඒ දින ඒ ඒ ඒට අමතරව රජ නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවාගත්ත උදවියෙන් පිළිගත්ත තමුන්නාසල කරේ. මේ බලන්න මේ අහිංසක ළමයින්ට කරපු දේ. හරි තමුන්නාසල කිව්වා සාධාරණ තමුන්නාසල ගරු ජනාධිපතිතුමා මේ සභාවේ කියන සාධාරණ සමාජයක් ගෙනෙන්න. විනයගරුක සමාජයක් සුරක්ෂිත රටක් හදන්න කටයුතු කරන්න කියලා. ඒ කතා කරලා ගියේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ මොකද කරලා තියෙන්නේ? මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව නැති කර, රජ නිලධාරීන්ගේ ආරක්ෂාව නැති කර, ඒ වගේම රජ නිලධාරීන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය නැති කරලා දෙම. මේ බලන්න ගරු සභාපතිතුමනි, ඔබතුමා නියෝජනය කරන පොළොන්නරුවේ මේ දරුවෝ ඉන්නවා. පුහුණු ව්‍යාපෘති සහකාරවරු 6800ක් අද ජොබ් එක නැහැ, රැකියාව කරන්න නැහැ. ඊයේත් ගෝල් පේස් එකේ ගිහිල්ලා ඉවරලා ඒගොල්ලෝ විරෝධතා ව්‍යාපාරේ. විධිමත් විදිහට ඉන්ටර්වයු කරලා ඇප්ලිකේෂන් කෝල් කරලා ගත්තේ රණවීර මන්ත්‍රීතුමා. පොහොට්ටුවේ මන්ත්‍රීතුමා තමුනාසලගේ අනුරාධපුරයේ ඉන්න පොහොට්ටුවේ ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රීතුමා මේ ව්‍යාපෘති සහායක පත්වීමක් ලැබලා ඉන්නවා. එහෙනම් මේක අපි අවිධිමත් විදිහට දුන්නා නම් දෙන්න පුළුවන්ද? අපි UMP කාර්යෙන්ට දුන්නා නම් දෙන්න පුළුවන්ද? අන්න ඒකින්ද මේ වැරදි දේවල් කියන්නේ වා බොරු දේවල් කියන්නේ පත් දැනගෙන හරි කරුණු කියන්න. ඒ වගේම පාසල් සෞඛ්‍ය සහකාර නිලධාරීන් 100ක් වැඩර යන්න දෙන්නේ නැහැ. රැකියාව දෙන්නේ නැහැ, රැකියාව දොට්ට දාලා. ඒ වගේම පෙට්‍රෝලියම් එකේ 167 දෙනෙකුට සේවයට වාර්තා කරන්න දෙන්නේ නැහැ. මොනවා කරලාද? ඉගෙන ගත්ත දරුවෝ අමාරු ඉගෙන ගත්තේ. අර දෙමව්පියොත් අහිංසක දෙමව්පියොත් එක්ක ඇවිල්ලා ගිනියාවුවේ බෝඩ් උස්සගෙන දෙමව්පියෝ දුක් ඉඳ විඳ ඉන්නවා. දරුවන්ට උගන්වපේකේ වරද දී දෙමව්පියන්ට මේ කණ්ඩ දීලා තියෙන පරිප්පුව. ඒ වගේම නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය 1200ක් වැඩට වාර්තා කරන්න දෙන්නේ නැහැ. වැටුප ගෙවන්නේ නැහැ. මොකද්ද මේ කරන වැඩේ? ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 800ක් ගරු සභාපතිතුමනි. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලේ 1500ක් දැනට අවුරුදු එකහමාරකට ඉස්සරලා ඒ උදවියට උසස් වීම දුන්නේ කර සභාපතිතුමනි. වැදගත් විදියට විධිමත් විදියට ඒගොල්ලන්ගේ සේවා කාර්යය අරගෙන ඉන්නවා. එහෙම උසස් වීම ලැබපු 1500ක නිලධාරින්ට අද සේවයට වාර්තා කරලා වැඩ කටයුතු කරන්න දෙන්නේ නැහැ. ඒ වැඩර යන්න දෙන්නේ නැතුව ඒගොල්ලොම දැන් මොකද කරන්නේ? ඉන්ටර්ඩික් කරනවා. මෙන්න මේ මම සභාවගත කරනවා ගරු සභාපතිතුමනි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ගේ ප්‍රශ්නය අපි කම්කරු කොමසාරිස්වරයාට විතර යොමු කරා. අද වෙනකම් කම්කරු කොමසාරිස්
ඔබතුමාගේ කාලය අවසන්යි.
විනාඩියක් ඔබතුමාගේ අරගෙන අරගෙන අවසන් කරන්න මේ ඔබතුමාටත් මටත් මේ හැම දෙමව්පියෙකුටම බලපාන ප්‍රශ්නය මම කතා කරන්නේ. ඛනිජ තෙල් සංස්ථාවේ අපි මේ කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කරපුවාම කම්කරු කොමසාරිස්වරයා මේගොල්ලෝ කැඳවපුවාම මෙන්න ආණ්ඩුව පත්තේ කට්ටිය බලධාරීන් ඉන්නේ නැහැ. මෙන්න 167 දෙනාගේ තත්ත්වය මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි. මේ ගමනාගමන මණ්ඩලේ මම මේ තත්ත්වය පිළිබඳව ගිහිල්ලා ජනාධිපතිතුමා හමු වෙන්නට උත්සාහ කරා. නමුත් සුගිස්වර අපේ පුද්ගලික ලේකම්තුමා හමු වුණා. ඉතාමත් සුහදශීලව. එතුමා මේ ප්‍රශ්නේ විසඳන්න ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් යුනියන් එක ඉඩ දෙන්නේ නැහැ. දැන් දවසින් දවස එක එක නිලධාරියා ඉන්ටර්ඩික් කරන්න පටන් අරගෙන මේ සුගිස්වර බණ්ඩාර මැතිතුමා ලියුමේ පිටපතවන් සභාගත කරනවා, හැන්සාඩ් ගත කරනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ සේවය හොඳට වැඩ කරගෙන හිටපො, හොඳ රෙකෝඩ්ස් තියෙනවා වැඩ කරගෙන හිටපො, මේ ගමනාගමන මණ්ඩලේ නාරාහෙම්පිට මූලස්ථානයේ දැන් ගණනාවක් ඉන්ටර්ඩික් කරලා, මේ ඉන්ටර්ඩික් කරපු ලියුම අදාළත් නැහැ ඒගොල්ලන්ට සිල්වා මහත්මියගේ ඉන්ටර්ඩික්ෂන් එක. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ ළමයි, සමෘද්ධි ව්‍යාපාරයේ පරිගණක සේවයට බඳවාගත්ත දරුවෝ මේ දරුවන්ට අද සේවයට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැටපොක නතර කරන්න කියලා ලියුම් එවලා තිනා. මට වෙලාව නැති නිසා මම වෙලාව ලියුම කියවන්නේ නැහැ. මේ සමුර්ධි අධ්‍යක්ෂ ජන
ඔබතුමාට වසන්ත අලුහැර මැතිතුමාගේ වෙලාව ගන්න කිව්වා.
රයිට්. දැන් බොහොම සුදුයි. මේ සමුර්ධි ව්‍යාපාරේ මේ අධ්‍යක්ෂ ජෙනරාල් බණ්ඩාර මහත්මයා දිස්ත්‍රික් සමුර්ධි අධ්‍යක්ෂකවරුන් වෙත යවපු ලිපි කර සභාපතිතුමනි, මේ ලිපියෙන් යවන මේ සමුර්ධි නිලධාරීන්ගේ වැටුප් නවත් 않න්නට කියලා. දැන් මෙතන මේගොල්ලෝ දැන් මාසෙක අහමාරක් වැඩ කරලා, දැන් දෙවෙනි මාසෙ මාස දෙක අහමාරක් වැඩ කරලා, දැන් ඊළඟ මාසෙට යනකොට තමයි මේ තත්ත්වෙට වැඩ කටයුතු කරන්නේ. එහෙනම් ඒ වගේම ස්ථාන වාරුවේ චෝදනා පත්‍ර තමන්ට අදාළ නැති විෂයන් වලට චෝදනා පත්‍ර දෙනවා. මොකද්ද මේ කරන පරිගැණීම? සුරක්ෂිත රටක්නේ බිහි කරන්න ආවේ. ඇයි මේ සුරක්ෂිත රට බිහි කරන්නේ නැතුව පරිගන්න රටක් බවට මේක පරිවර්තනය කරන්න කියලා ඉවරලා අපි මේ ආණ්ඩුවෙන් අහන්නට කැමතියි ගරු සභාපතිතුමනි. ඒ වගේම ටෙලිකොම් ආයතනයේ නිලධාරීන්ට ඇති කරලා තියෙන தත්ත්වය මම මේ ලිපියත් සභාගත කරනවා. අරාජිකත්වයට එරෙහි වෘත්ති සමිති ක්‍රියාමාර්ගය. දැන් මේ වෘත්ති සමිති සමාජිකයන්ට කරන පීඩන සම්බන්ධව මේගොල්ල සභාපතිවරයාට කියමු. දැන් සභාපතිවරයා අපට ආරංචිය ඉල්ලා සුණා කියලා. නමුත් ටෙලිකොම් එකේ ඉන්න සේවකයන්ට දිගින් දිගටම පිළිගන්නවා. මෙන්න මේ වෙනකොට 2500කට අධික රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු මත පිළිගැනීමට ලක් කරලා තියෙනවා. මාධ්‍ය ආයතනවල ලීඩර් ආයතනය, අරාමනායක මන්ත්‍රීතුමාගේ කාර්යාලය, ඒ වගේම පොලිස් නිලධාරීන්ට නීතිය කරන උදවියට නීතිය ක්‍රියාත්මක කරන මිනිසුන්ට ලංකාවේ එපා වෙලා ලංකාව දාලා හොරෙන් පැනලා එනවා. ඒ හොරෙන් පැනලා එනකොට CID එකේ වැඩ කරන නිලධාරීන් 704 දෙනෙකුට තහනම් නියෝගයක් යවනවා. විදේශගත වීම තහනම් කියලා. කොහෙන්ද යවන්න ඕන? එක්කෝ මේක ආගමික ගමන කොමසාරිස්වරය යවන්න ඕන. එහෙම නැත්නම් කරු අධිකරණයක මිනිස්කාරවතුමෙක් යවන්න ඕන. දැන් අධිකරණයේ නියෝගයකුත් නැතුව CID එකේ නිලධාරීන්ගේ එක 704 දෙනෙකුට වැඩ පිටවියාම තහනම් කරලා තියෙනවා. ඉතින් මෙහෙමයි මේ දින 52 කාල පරිච්ඡේදය තුළ කටයුතු කරේ. ගරු සභාපතිතුමනි, ඔබතුමාට මතකයි දින 100ක් ඇතුළත අපි කොතරම් වැඩ කොටසක් කරාද කියලා. එදා අපි ආණ්ඩුව ගන්නකොට අපේ හිටිය මන්ත්‍රී දුර තිබුණේ අපිට 42යි. අද මෙතුමලාට මන්ත්‍රී දුර 97ක් තියෙනවා. ඒ 97ක් තියාගෙන මෙතුමලා තව 3/2 බලයක් ඕන කියන වැඩ කරන්න. හරි, කොටන කුකුලා කොහෙත් කොටනවා කියලා ගමේ කියමනක් තියෙනවා. කොටන්න බැරි කාට කොහෙ කොටා ගන්නත් බෑ. එහෙනම් 97ක් මන්ත්‍රීවරු ඉඳගෙන මෙහෙමයි අපි 42ක් මන්ත්‍රීවරු තියාගෙන අයවැය ලේඛනයකුත් ඉදිරිපත් කරලා ඒ අයවැය ලේඛනයකුත් මේක සම්මත කරා කියන එක ඔබ තමුනාසලට මම මතක් කරලා දෙනවා. ගරු සභාපතිතුමනි, අපි රජයේ සේවකෙන්ට දින 100 ඇතුළත මුල් දින කීප ඇතුළත රුපියල් 10,000කින් පරිවැඩි කරා. ඒ ජනවාරි මාසයේ ඉඳලම අපි 2015 ඒ වැටුප රුපියල් 5000 ඒ වැටුපට එක්කාසු කරා. මෝටර්සයිකල් දීමනාව ලබන්න තිබුණ උදවියට තිබුණ අසාධාරණේ විසඳන්නට අපේ කටයුතු කරා. ඒ වගේම උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ විසඳන්නට අපි කටයුතු කරා. විශ්‍රාමිකයන්ගේ තිබුණ විශ්‍රාමික විෂමතාවය වැටුප විෂමතාවය විසඳන්නත් ඔවුන්ට රුපියල් 3500ක වැටුපක් වැඩි කිරීමට වැටුපට එක්කාසු කිරීමට අපි මේ දින 100 ඇතුළත කටයුතු කරා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 110 දක්වා තැන්පතුවට 15%ක පොලියක් ලබා දීමට මේ දින 100 ඇතුළත අපි ක්‍රියාත්මක කරා. සමෘද්ධි සහනාධාරයේ උපතුමාට මතකයි 200කින් ඒ සහනාධාරය වැඩි කිරීමට අපි කටයුතු කරා. දරුවෙක් ප්‍රසූත කරන අම්මා කෙනෙකුට රුපියල් 20,000ක දීමනාවක් ගෙවන්නට පෝෂණ මල්ලක් ගෙවන්න අපි වැඩ කටයුතු කරා. ඒ වගේම මෙල්දපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලගෙම ඉන්ධන මිල ඔබතුමාට මතකයි ඉන්ධන ඉල්ලනකොට මිල අඩු කරන්න කියනකොට වෙඩි තියලා මැරුවේ, පඩි වැඩි කරන්න කියනකොට වෙඩි තියලා මැරුවේ, ETF එකේ EPF එක ආරක්ෂා කරන්න කියනකොට වෙඩි තියලා මැරුවේ, බොණ්ඩ වතුර ටික ඉල්ලනකොට වෙඩි තියලා මැරුවේ. අපි ඒ වගේ අශීලාචාර අසමජ්ජාති ආණ්ඩුවක් ගෙනිච්චේ නැහැ. ඒ දින 100 ඇතුළත මේ සියලු දිනාට මේ සාන දුනා. ඉන්ධන ටික, පරිප්පු ටික, හාල් ටික, මේ ගෑස් සිලින්ඩරේ මේ සියල්ල මිල අඩු කරලා දෙන්නට කටයුතු කරා. මේගොල්ලෝ දින 52 ඇතුළත කරේ පලි රජයේ සේවකයන්ගෙනුත් හිටපු මන්ත්‍රීවරු ඇමතිවරුන්ගෙනුත් පලි ගැනීම පමණයි සිදු කරේ කියන එක බොහොම පැහැදිලිව අපි කියන්නට ඕන. ගරු සභාපතිතුමනි, ඉන්ධන වලට අපි රුපියල් අය කරපු බද්ද රුපියල් කෝටි 400ක් අඩු කරන්නට පියවර ගත්තා. ඒ වගේම ප්‍රවාහන ශාස්ත්‍රයේ දිරිදීම ලබා දීමේ වැඩ කටයුතු අපි කරා. ගෘහස්ත ගෑස් සිලින්ඩර අපි රුපියල් 300කින් අඩු කරා. වී කිලෝකරට අපි සහතික මිල රුපියල් 50 ගානේ ගෙව්වා. මේ දින 100ක කෙටි කාලය තුළ අපි අවදානම ඉඳගෙන 42ක් මන්ත්‍රීවරු තියාගෙන මේගොල්ලෝ අපෙන් ගිය 6 දෙනෙකුත් තියාගෙන 97ක් කරගෙන තියෙනවා. අපි මේගොල්ලන්ගෙන් අරගෙන නෙමෙයි අපි හිටපු 42ම කරේ. මේගොල්ලෝ අපෙන් 7කුත් අරගෙන ඉවරලා 97ක් කරලා තියෙන 6කුත් අරගෙන 97ක් කරලා තියාගෙන මේගොල්ලන්ට කරගන්න බෑ නෝ කියාව. බොරුවට පම්පේරු ගහනවා. දැන් මොකද කියන්නේ? 19 ව්‍යවස්ථාව සංශෝධනය අයින් කරලා ඉවරලා සත්‍යමත් 3/2 බලයක් හදා ගන්න ඕන. මොකටද මේ 3/2 හදන්නේ? 3/2 හදා ගන්න හදන්නේ මැරකමට, ජඩකමට, නීතිය
අතිවේග කාලය අවසන් වෙන තව විනාඩියක් තියෙනවා.
ඒකාධිපතිත්වයට වැඩ කටයුතු කිරීමට පමණයි මේ 3/2 හදන්නේ කියන එක ඉතාමත් වැදගත්. වැඩ කරන්න නම් 3/2 අවශ්‍ය නැහැ කරුක සභාපතිතුමනි. වැඩ කරන්න නම් ඕනතරම් අපිට සහයෝගය දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර්ථපාල් කිලෝ අපි රුපියල් 80 සහතික මිලක් ඇති කරා. අමුතේ දළු කිලෝ රුපියල් 80 අතර අපි සහතික මිලක් ඇති කරා. රබර් කිලෝකට අපි රුපියල් 350ක සහතික මිලක් ඇති කරා. කිරිගොවියට රුපියල් 50 රුපියල් 10ක් අපි වැඩි කරලා ඉවරලා රුපියල් 60ක සහතික මිලක් කිරි ලීටරයට ගෙවන්න කටයුතු කරා. ගොවියන්ගේ අපි ගොවිනා 50%කින් කපා
ඔබතුමා කාලය අවසානයි මන්ද.
හොඳයි බොහොම ස්තුතියි කරු සභාපතිනි. තා ගොඩක් දේවල් කියන්න දෙනවා. ඒ නිසා අපි කියනවා බලය අරගෙන ඉවරලා 3/2 හදා ඒකාධිපතිත්වයට යන්න දඟලන්න එපා. ඒකාධිපතිත්වය නෙමෙයි මෙතනට අවශ්‍ය වෙන්නේ. මනුස්සත්වයෙන් වැඩ කරන්නට ඔව් තමුන්නාසලා මනුස්සත්වයෙන් වැඩ කරන්න අවශ්‍ය පණක් මෙතෙන්ද ගේන්න. අය වැලයකන මෙතෙන්ද ගේන්න. එහෙම නැතුව මේ බොරු කර කර මිනිසු රවට්ටන එක ආරම්භයත් රැවටීම, මැදත් රැවටීම, අගත් රැවටීම ඒකට ඉඩ තියාගන්නේ නැතුව මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න කියන කාරණේ කියමින් ඔබතුමාට ස්තුති කරමි මන් නියනවා.
ස්තුතියි ඔබතුමා.